පින්තුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ ඔබ බොහෝ දෙනෙකුට ජීවිතය ඇතිවෙන ප්‍රශ්න කීපයක් ගැන අපේ මිය පරලව යන ඥාතීන් පිළිබඳව ඒ අයට ඇත්තටම පින් අනුමෝදන් කරන්නේ කොහොමද ඒ පින් ඒ අයට ලැබෙනවද ඒ වගේම අපිට පේනවා බොහෝ දෙනෙක් අපෙන් විමසන ප්‍රශ්න සමහර අය අන්තර්ජාලය ඔස්සේ මිය පරලවගේ ඥාතීන් ගැන විමසලා තියෙන ගැටලු ප්‍රශ්න දිහා බලපුවහම බොහෝ දෙනෙකුට ඉතාමත් මිත්‍යා අදහස් ගොඩක සමාජයේ ඉන්නවා. gedara ඉඳන් පින් දෙන්න හොඳ නැද්ද? මිය පරලවගේ ඥාතීන්ට පින් දෙන්නකොට ගාතාව කියලම පින් දෙන්න ඕනද? නම් වශයෙන් වෙනම මතක් කරන්න ඕනද? පැන් වැළුවේ නැත්නම් මොකක් වෙයිද? ඒක හත් දවසටම කෙරෙන්න ඕනද? දවසක් දෙකක් මගහැරුණොත් මොකක් වෙයිද? මේ වගේ මිය පරලවගේ ඥාතීන්ට පින් දීම පිළිබඳව සමාජයේ තියෙන බොහෝ වැරදි අර්ථකථන, වැරදි අදහස්, මිත්‍යා මතවාද මේ සියල්ලත් එක්ක අද ධර්ම දේශනාවේදී ඔබට ඉතාම වැදගත් කරුණු රැසක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ජානුසෝනි කියලා බමුණේ මේ බමුණ බුදුහාමුදුර මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් අහනවා සාමීනි භාග්‍යතුන් වහන්ස අපි මිය පරලවගේ ඥාතීන්ට පින් දෙනවා ඒ පින් ඒ අයට ලැබෙනවද කියලා අහුවා දැන් ඔබටත් තියෙන ප්‍රශ්නයක් නේ අපි පින්කම් කරනවා පාසිකූල දෙනවා හත් දවසේ පින්කම් තුන් මාසේ පින්කම් මාසක අවුරුදු ගණන් පින්කම් කරනවා හැබැයි මේ පින් මිය පරලවගේ ඥාතීන්ට ලැබෙනවද ඔකොබටක් තියෙන ප්‍රශ්නයක් ජානුසෝනි මේ ප්‍රශ්නේ අහද්දී බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය සුදුසු තැනදී පින් ලැබෙනවා නුසුදුසු තැනදී ලැබෙන්නේ නැති කියලා එතකොට පින් ලැබෙනවා සුදුසු තැනදී නුසුදුසු තැනදී ඒ පින් ලැබෙන්නේ නැහැ කියලා හැබැයි මේ බමුණට මේක තේරුන්නේ නැහැ මේ බ්‍රාහ්මණා ඊළඟට අහනවා ස්වාමීනි මට විස්තර ඇතුව පින් ලබන්න පුළුවන් ලැබෙන සුදුසු තැන මොකද්ද? මිය පරලවගේ ඥාතීන්ට පින් නොලැබෙන නුසුදුසු තැන මොකද්ද කියලා මට විස්තර ඇතුව කියලා දෙන්න කියලා. අන්න ඊටදී බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව මිය පරලවගේ ඥාතීන්ට පින් ලැබෙන ආකාරය ගැන මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයාට විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින් නොලැබෙන නුසුදුසු තැන් තමයි කෙනෙක් මිය පරලව ගිහිලා අපි හිත මරණ මංචකේ නිරේගාමි අකුසලයක් බලවත් වෙනවා මතක තියාගන්න මේ ජීවිතයේ හොදට පින් කරගෙන කුණ ධර්මයක් පුරාගෙන හිටපු කෙනෙකුට වුණත් ඔහු පෘථග්ජනෙක් නම් මාර්ගඵලයක් ලබලා නැත්නම් මරණාසන්න මොහොතේ පෙර සසරේ කර්මයක් හරි මතුවෙලා අපායට වැටෙන්න පුළුවන් ඒකට ධර්මී කියන කුසල් මැඩලන අකුසල් කියලා මේ ජීවිතේ කරලා තිබ්බ පින් ටික යටපත් වෙලා මරණ මංචකේ අකුසලයක් මතුවෙනවා. සමහර ලාවට ඔහු මේ ජීවිතේ කරපු කර්මයක් වෙන්න පුළුවන් පෙර සසරේ කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මිය පරලෝගිය ඥාතියෙක් දිහා මැරෙන හැටි බලලා එයාගේ මරණාසන්න මොහොතේ ස්වභාවය බලලා එයා නම් මෙහෙම තැනක ඇති අසන්නට යන්නේ නැති මේ වගේ තැනක ඇති අපි ඒ දෙන නිගමන බොහෝ වෙලාවට වරදින්න පුළුවන්. හරියටම දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් තියෙන කෙනෙකුට චුතූපපාත ඥානය කියන්නේ කෙනෙක් මැරුණාට පස්සේ කර්මානුරූපී උපදින ආකාරය දකින්න නුවණ. ඒකට කියනවා චුතූපපාත ඥානය. අන්නේ ඥානයෙන් දකින්න පුළුවන් කෙනෙක් මැරෙනකොටම යා කර්මානුරූපී කොහෙද උපදින්නේ? එයා කොතනට රැඳිලා ගියේ? එයා මොන වගේ උපතක්ද ලබලා තියෙන්නේ? ඒක හරියටම බලන්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ජානුස්සෝනි යමෙක් මරණයට පත් වෙලා මරණාසන්න මොහොතේ නිරේගාමි කර්මයක් බලවත් වෙලා මරණින් මත්තේ නිරේයට වැටෙනවා. මේ අපාය යන කොටත් මතක තියාගන්න දේශනාවල විස්තර වෙනවා මේ සමහර විතාගෙන ඉන්න මේ අපාය යන අය දවස් 7ක් 7 දවසේ දාන ඉවර වෙනකන් ওই කැරකි කැරකි ඉඳලා ඔය ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ තමයි අපායට යන්නේ කියලා. බුද්ධ දේශනාවේ තියෙන යථාබතං නික්කිතෝ ඒවන් නිරේ. හිසේ තිබ්බ බරක් අතහැරෙනවා වගේ. එතන කියන්නේ බර ලිහිල් වෙන කතාවක් නෙමෙයි. ඒ වේගය ගැන කියන්නේ හිසේ තියෙන බරක් අතහැරියා වගේ මෙහෙන් පන යනකොටම මේ කය අතහැරෙනකොටම නිරේ පහළ වෙනවා ඒ සැනින් පහළ වෙන චිත්තක්ෂණයක වෙනසයි තියෙන්නේ චිත්තක්ෂණේ කියන්නේ අභිධර්මයේ විස්තර වෙන්නේ ඉතාම සියුම් කාලයක් මේක අපිට මේ අපි සාමාන්‍ය කතා කරන මේ අසුරු සැනක් ගහන වෙලාවක් ඉතාම පුංචි වෙලාවක් එහෙම ගත්තත් අපිට මැන ගන්න පුළුවන් වෙලාවක් නෙමෙයි එතකොට අපි මේ කය අතහරිනකොට මේ චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තය චිත්තක්ෂණයක් ඇතුළත සැනින් අපායි පහළ වෙනවා කර්මාන්රෝපී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජානුස්සෝනි කෙනෙක් නිරේ වැටුණාට පස්සේ නිරේ ගැන දේශන ගොඩාක් බුද්ධ දේශනාවල තියෙනවා ඔබ අහලා ඇති ඔය දේවදූත සූත්‍ර වගේ දේශන. එතකොට යම්කිසි කෙනෙක් එහෙම අපායි ඉපදුනාට පස්සේ එයාට මේ මනුස්ස ලෝකෙදී හැවත් එයාගේ කලින් දරුවෝ නැද ඇයි මොකද කරන්නේ ඒ අය මට පින්කම් කරනවද අද මගේ හත් දවස නේද මම දැන් මැරිලා මාස 3යි නේද අද මගේ පින්කම නේද අද මගේ උපන්දිනේ නේද එහෙ පින් කෙරෙනවද ඔය මොනවත් එයාට මේ හැරිලවත් බලන්න වෙලාවක් නැහැ. නිරේ වැටින්ච්ච කෙනා හැම මොහොතකම නිරිපල්ලං ඒ අකුසලයට අනුව ඒ අකුසලයේ ගෙවෙන තාක් කල් අපායි දුක් විඳිනවා. ඒක මහා පුදුම දුක් සහිත අපායක්. ඒ අපායවල් ගැන දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍ර වගේ දේශනාවල බොහෝම දීර්ඝව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට යම්කිසි කෙනෙක් නිරේ වැටිලා දුක් විඳිනවා නම් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඔන්න පින් ගන්න බැරි එක තැනක්. ඊළඟට මියපරලව ගිය ඥාතිය උපදිනවා මැරිලා තිරිසන් ලෝකේ උපදිනවා. අපි ගම්බලු පැටියෙක් වෙලා බලල් පැටියෙක් වෙලා එක්ක කොහේ හරි මොකෙක් හරි සතෙක් එළුවෙක් වෙන්න පුළුවන් ඌරෙක් වෙන්න පුළුවන් ඇහැට පෙනෙන නොපෙනෙන මේ සත්තු කොච්චර ඉන්නවද දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු මහන්තාවා මහත ශරීර ඇති සත්තු මජ්ක්‍ධිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු රස්ත කුඩා සත්තු කෝමියෙක් වෙන්න පුළුවන් ඉතා පුංචි සතෙක් වෙන්න පුළුවන් අනුකර ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්ත්වයෙක් වෙන්න පුළුවන් අමනුෂ්‍ය නෙමෙයි ත්‍රිසංගත සත්ත්වය ගැන කියන්නේ තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු දිඨාවා ඒ වද්දිඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු එතකොට මේ කොහේ හරි සත්ත්ව ලෝක යම් තැනක කර්මාන් රූපිය උපදිනවා එහෙම උපදින්න පුළුවන් බුදුහාඳුරගේ කාලෙත් ඔය සමහර බමුණු ගැන බුද්ධ දේශනාවෙම තියෙනවා මහා ධනවත් බ්‍රාහ්මණයෝ ඒ මරණයට පත් වෙලා ඒ තමන්ගේ සිටු මැදුරෙම බලු පැටියෙක් වෙලා ඉපදිච්ච සිදුවීමක් ගැන බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙනවා. සමහරු මිය ගිහිල්ලා මැක්කෙක් වෙලා ඉපදිච්ච ආත්ම ගැන තමන්ගේ දේපලවලට මේවට ආසාවෙන් ඒ ඉඩකඩම් වලම ඉපදිච්ච සමහර තිරිසං ආත්ම ගැන සඳහන් වෙනවා. එතකොට අපි හිතමු තිරිසංගත සතෙක්. දැන් තිරිසං සත්තුන්ට කෑම බීම උන් හොයා ගන්නවා. බල්ලෙක් නම් කොහේ හරි ඇවිදලා මිනිස්සු දෙන එකක් හරි මොනවා හරි කුණු කානුවක තියෙන දෙයක් හරි කුසගින්න නිවා ගන්න කනවා. කුරුල්ලෙක් නම් පියාඹගෙන ගිහිල්ලා ඒ තමන්ගේ කුසගින්න නිවා ගන්න ආහාරයක් කොහෙන් හරි හොයා ගන්නවා. ඊළඟට කැලේක ඉන්න සතෙක් නම් තව සතෙක් ගොදුරු කර ගන්නවා. ඔවුන්ට ගෙවල් දොරවල් කුරුල්ලෙක් නම් කූඩුවක් එක ගුහාවක් මොකක් හරි තමන්ට ඉන්න තැන තමන්ම ඒ සත්වයන්ට අනුරූපී ඔවුන් හදා ගන්නවා. එහෙම නැතුව අපි පින් දෙනකොට ඔවුන්ට ඒ පිනට අනුව ඒව පහළ වෙනව නෙමෙයි. එහෙනම් තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ජානුස්සෝනි කෙනෙක් මිය ගිහිල්ලා තිරිසන් අපායේ වැටුනොත් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. අභව්‍යයි. පින් ගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. එහෙනම් නිරේ ඉපදිච්ච කෙනෙකුට අපි මෙහි පින්කම් කරලා පින් දුන්නා කියලා ඒ ආත්මය තුල නිරේ දුක් විඳින කාලයට පින් ගන්නත් බෑ. තිරිසංගින් අපාය ඉපදිලා දුක් විඳිනවා නම් ඒ වෙලාවේ අපි ආව සිහි කර කර පින් දුන්නා කියලා ඒ වෙලේ යාට පින් ගන්න පුළුවන් තැනකුත් නෙමෙයි. ඊළඟට ඔය අසුරාපාය මහා සාගර අපි දන්නේ නැති වුණාට මේ මොහොතේ අපි දකින්නේ මොහොතේ ඉන්න ඔය පීනන මාළු මොහොතේ ඉන්න ඇසට පේන සත්තු ටිකක් ගැන විතරයි අපි දන්නේ. හැබැයි පින්වතුනි බුදුරජාන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා මහා සාගරයේ තුල තිමි තිමංගල තිමිර පින්දල නාග අසුර ගහන්දරව ඒ අමනුෂ්‍යයන්ගේ නම් ඒ තියෙන්නේ තිමි තිමංගල තිමිර පින්දල නාග නාග ලෝකේ අසුර අසුර කියන්නේ එතන අපායක් මහා සාගරේ මහා මොහොතේ දුක් විඳින සත්ව කොටසක් ඉන අපායකටයි සතර අපායටයි දැන් අපි සතර අපාය කිපම් නිරය තිරිසන් අපාය ප්‍රේත අපාය අසුර අපාය ඒක අපාය ඔවුන්ට පින් ගන්න බැරි තැනක් ඒ එතකොට ඊළඟට අපි හිතමු දැන් මේ දුගති පැත්තක තියෙන මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා ඔන්න කෙනෙක් මරණාසන්න මොහොතේ යා කරපු පිනක් මතු වෙලා පිනක් බලවත් වෙලා එයා මරණින් මත්තේ මනුස්ස මව කුසක පිළිසිලා ගත්තා. සමහර වෙලාවට යා මැරෙනකොටම ඒ චිත්තක්ෂණේම මව කුසෙයිම පිළිසිඳ ගන්න නොවෙන්න පුළුවන්. තමන්ට සුදුසු මව කුසක් ලැබෙන තෙක් ඔහු යම් කිසි ආත්ම භාවයක් ලබනවා. ඒක ඔය අභිධර්මයේ සමහර තැන්වල මේ දීඝනිකායේ තියෙනවා ගන්ධබ්බ කියලා විස්තර වෙනවා. හැබැයි මතක තියාගන්න එතන මේ ගන්ධබ්බ කියලා කියන්නේ කයක් නැති සිත විතරක් පවතින තැනක් නෙමෙයි. ඒ සාමාන්‍යයෙන් ওই ගන්ධබ්බ කියන එකට යම් යම් වාද විවාද බොහෝ කල් ඉඳන් අපේ ශාසනික ඉතිහාසෙ තිබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරයෙන් තොරව තනිව පවතින විඥානයක් ගැන හරි තනිව ගමන් කරන විඥානයක් ගැන හරි තනිව වැඩෙන විඥානයක් තනිව විපුල භාවයට පත් වෙන විඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ බීජ කියන සූත්‍රය. එහෙමනම් අපිට පේන විඥානයක් යම් තැනක පවතිනවා නම් එතන තියෙන්නේ නාම රූපයන් එක්ක බැඳිච්ච විඥානයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්මයි රූප වේදනා සංඥා සංස්කාරات එක්ක බැඳිච්ච විඥානයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. එතකොට අපි ගමු මිය පරලොව ගිය කෙනා තමන්ට කර්මාන් රූපිය සුදුසු මව කුසක් ලැබුණාට පස්සේ මව කුසේ පිළිසිඳ ගන්නවා. අපි තමු යා කාලයක් ඉඳලා මව කුසේ වැඩලා දැන් පුංචි දරුවෙක් කියලා හිතමු. දැන් පොඩි ළමෙක්. දැන් එයාගේ පෙර ජීවිතේ නෑ දෑයෝ. එයා සිහි කරලා පින්දෙනවා නේ අපේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 2යි. අපි ගම මේ ළමයා දැන් ඉපදිලා මාස ගානක් කියලා හිතමු. අපේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 5ක් වුණා. එක්කෝ අපේ සීයා අපේ ආච්චි නැති වෙලා මේ අවුරුදු 10 15 කියලා අපි පින්කම් කරනවා. අපි යාව සිහි කරලා පින්දෙනවා. සමහර ලාවට ඒ දරුව අපේම නෑදෑයෝ අතර කොහේ හරි ඉපදිලා ඒ ළමයාත් අපි වඩාගෙන යනවා කියලා හිතන් පින්කම් වලට. එහෙම පින් දෙනකොට යාට අමුතුවෙන් කෑම බීම ගෙදර පහළ වෙනවද? එයාට වස්ත්‍ර පහළ වෙනවද? එයා දන්නේ නැහැ. මේ මං වෙනුවෙන් මේ කරන්නේ කියලා සමහර තේ යා ඉපදිලා. ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදිලා නම් එයා ඒ කාලය තුල යා වෙනුවෙන් කරන පින්කම් වලදී යාට ඒ පින් ලබාගෙන එතන ඒ පිනේ සුවපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අපි හිතමු යා මරණාසන්න මොහොතේ තමන් කරපු පිනක් කුසලයක් බලවත් වෙලා සුගති යනවා දිව්‍ය ලෝක යනවා. පින්තුනේ එතනත් මතක තියාගන්න ඕනේ ධර්මයේ සඳහන් වෙනවා අකුසල් මැඩලන කුසල් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සමහර වෙලාවට මොකද අපිට කෙනෙක් දිහා බලලා ආ මෙයානම් බොහොම හොඳ උපාසකයා මෙයා හරියට සීල් ගත්තා මෙයා හොඳට පින් කරා මෙයානම් සුගති යන්නේ නැති කියලා අපි හිතනවා. සමහර ලාවට ගමේ ඉන්නවා සමහර ලාවට බේබද් එක් වෙන්න පුළුවන් මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා බොහොම සැරපරුස කෙනෙක් දානියක් දෙන්නේ නැහැ පිනක් කුසලයක් කරන්නේ නැහැ. හැබැයි අපි එහෙම කෙනෙක් ගැන ඇස් දෙකෙන් බලලා හිතනවා මේ මිනිහා නම් අපායමයි යැත්තේ. ওই මිනිස්සයා නම් දුගතිය යැත්තේ. ওই මිනිස්සයා ඉතින් කොහේ සුගතිය යන්න අපි එහෙම හිතනවා. එතකොට මේ හිතන්නේ අපි දන්න දේවල් වලට අනුව ඒ තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒක වැඩි ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා අපිට 100%ක් ඒ විදිහට කියන්න බෑ. මොකද අපි දන්නේ අපි දකින්නේ අපිට ඒ නුවණ නැහැ. අපිට තිබුණා නම් චුතූපපාත ඥානය. අපි හරියටම අන්නේ එහෙනම් අපි ඒ ඥාණයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කරලා අපි අවබෝධයෙන්මයි ඒ දේ කියන්නේ. ඒ ඥාණයෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සමහර අය අකුසල් කරගෙන පව්කම් කරගෙන ජීවත් වෙන අය. හැබැයි ඒ අයගේ ජීවිතේ මරණාසන්න මොහොතේ පිනක් කුසලයක් බලවත් වෙනවා. එයාට මරණාසන්න මොහොතේ දීපු දානයක් සිහි වෙනවා. කරපු පින්කමක් මතක් වෙන. සමහරවිට මේ ජීවිතේ නොවෙන්න පුළුවන්. පෙර ජීවිතේ කරපු ලොකු පින්කමක් එයාට හිතට ඒ මොහොතට බලවත් වෙනවා. ඒක කවුරු හරි මරණාසන්න මොහොතක ළඟ ඉඳගෙන බුදු ගුණ ටික කියනවා. බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන බුදු ගුණ මෙනෙහි කරා. ඒ මොහොතේ අර කරපු අකුසල යටපත් වෙලා අර බුදුගුණ සිහි කිරීමේ කුසලයේ බලවත් වෙනවා. ඔබ අහලා ඇතිනේ බුද්ධ දේශනාවල දනංජානි කියලා බමුණේ නිරේ යන්නම කර්ම හැදිලා ගිනිදල් පෙනිපෙනි අපායේ නිමිති පහළ වෙච්ච මේ බමුණා මරණාසන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ළඟට ගිහිල්ලා මේ බමුණට පිනක් තිබ්බා සාරිපුත්ත හාමුදුරන්ගෙන් බණ ටිකක් අහන මරණ මංචකෙ සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටෝලා අකුසල් යටපත් වෙලා කුසල් වැඩෙන විදිහට දහම් දේශනකොට මරණාසන්න මොහොතේ හරි වැදගෙන බණ අහගෙන හිටියා. ඒ මොහොතේ හිත කුසලේ පිහිටියා පින බලවත් වුණා මරණින් මත්තේ බමලව ඉපදුනා බ්‍රහ්ම ලෝකේ යන්න හිත සමාධිමත් වෙන්න ඕනේ. ඔහුගේ හිතේ ඒ වෙලාවේ මරණාසන්න වෙලාවේ මෛත්‍රී සිතෙන් හිත පිහිටලා එකඟ වුණා මරණයට පත් වෙලා බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බමලව පහළ වුණා. මේක තියෙනවා මජ්ක්‍ධිම නිකාය ධනංජානි සූත්‍රේ බොහොම ලස්සන දිග දේශනාව. නිරේ යන්න හිටපු කෙනෙක් මරණාසන්න මොහොතේ බමලව ඉපදිච්ච ආකාරය. ඒ නිසා අවසාන මොහොත තීරණාත්මකයි. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවට දේශනාවලදී බණ කියනකොට මේ සදහැවතුම් බොහෝ පිරිසක් දැනුවත් කරන්නේ. අපි කාටත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙනවා. දැන් ඔබ ඔබේ ආච්චි සීයා වෙන්න පුළුවන්. ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්. ඔබේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට ඔබට දුකක් දැනෙනවා. අනේ මේ අය ජීවත් වෙලා ඉන්නකොට අපිට මෙහෙම උදව් කරා මේ විදියට උපකාර කරා අපිට මේ වගේ කාලෙ පිහිට වුණා අනේ ඒ කෙනා දැන් අපිව දාල යන්නේ යනවා කියලා දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය ඒක ලෝක ධර්මතාවය. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වෙන් දුක්ඛ ආරි සත්‍යයට අයිති දෙයක්. ඒක ආරි සත්‍යයක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. හැබැයි මේ දුක ඉදිරියේ බුද්ධිමත්ව කටයුතු කරන්න නැතුව සමහරු හෝ තියනවා ඔළුව ගහනවා ඇඟට පනිනවා මරණාසන්න කෙනාව බදා ගන්නවා කකුල් එල්ලිලා එක්කෙනෙක් කඩනවා අතේ එල්ලිලා තව කෙනෙක් කඩනවා ඔළුව බදාගෙන තව කෙනෙක් කඩනවා මේ මිනිස්සයාට මරණාසන්න වෙලාවේ පණ ගිහිල්ලත් නැත්නම් කොච්චර අසරණකමක් ඇති වෙනවද කියලා ඔබ හිතන්න. එතකොට ඒ වගේ වෙලාවක අර මරණාසන්න කෙනාට ආදරේ නාමයෙන් මේ ධර්මයන් නොදන්න ඥාතීන් වට වෙලා කරන්නේ හතුරුකම. ඔහුට ඒ වෙලේ පිනක් කුසලයක් සිහි කරගන්න අවස්ථාවක් නැති වෙනවා. හැබැයි කල්යාණ මිත්‍රයා ධර්මයේ දන්න කෙනා අඩුම ගානේ කනට කරලා බුදුගුණ ටිකක් හරි කරපු පිනක් කුසලයක්. එහෙමත් බලවත් වෙන්න දෙයක් නැත්නම් ඔබට මතක ඇති ඉස්සර මිනිසුන්ට පින් පොත් තිබුණා. ඒක පින් පොත කියවුණු. අඩුම ගානේ අන්තිම කාලේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ළඟ ඉඳලා පිරිත් ටිකක් කියලා පිරිකරක් හරි අතගස්සලා පූජා කරවුණු. ඇඳේ ඉඳගෙන හරි පිරිත් ටිකක් අහනවා. එතකොට ආසන්න කාලේ මතක් වෙන විදිහේ පිනක කුසලයක හිත පිහිටවනු. එතකොට ඒ පින බලවත් වෙලා කරපු අකුසල යටපත් වෙලා සුගතිය යන්නත් පුළුවන්. අපි හිතමු සාමාන්‍ය කෙනෙක් මරණ මංචකේ එක්ක ලොකු පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. කාලයක් බුදුගුණ සිහි කරලා භාවනා කරලා මෛත්‍රිය වඩාගෙන හොඳට දම් පින්කම් කරගෙන මේ හිටපු සත්පුරුෂයෙක් කියලා හිතන්. එයා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එයා දැන් දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනෙක් වෙලා ඉපදුනේ තමන් කරපු පින බලවත් වෙලා. මරණ මංචකේ පිනක් බලවත් කරගෙන. ඒ පිනෙන් දැන් එයාට දිව්‍ය සැප සම්පත්, දිව්‍ය විමාන, දිව්‍ය භෝජන, දිව්‍ය සලුපිලි, දිව්‍ය රත, දිව්‍ය සේනා එයාට බොහෝ සැප සම්පත් එහි පහළ වෙනවා. අර පිනේ විපාක නිසා පහළ වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ එයා කොහෙද ගියේ කියලා. අපේ ඥාතියෙක් නෑ. අපි දන්නේ නැහැ. අපි යා වෙනුවෙන් පින්කම් කරනවා. අපි මෙහි පාසිකුල දෙනවා, හත් දවසේ පින්කම් කරනවා, තුන් මාසේ පින්කම් කරනවා, අවුරුද්දේ පින්කම් කරනවා, අනේ අපේ මියගිය ඥාතියා කියලා අපි පින් දෙනවා. මතක තියාගන්න අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන් අපේ පිනෙන් යැපෙන නිසා නෙමෙයි. දෙවියන්ට මේ අපේ පින නැත්නම් සමහරු හිතාගෙන ඉන්නවා එහෙම. ওই දෙවිවරුන්ගේ සෙල්ලම් ඔක්කොම තියෙන අපි පින් දෙන නිසා තමයි. අපි පින් දුන්නේ නැත්නම් යාලට ඔය දිව්‍ය සැපත් නැහැ. අන්න එහෙම හිතන පිරිසක් ඉන්නවා. ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසක්. පින්වතුනි දෙවිවරු කියන්නේ පින බලවත් වෙලා අපට වඩා සැපයක් විඳින පිරිසක්. හැබැයි ඒ අය පිනට කැමති. දන්නවා පිනේ විපාක නිසායි Tamanට මේ දිව්‍ය සැප සම්පත් ලැබුණේ. ඒ නිසා පින් කැමති සම්මාදිට්ඨික දෙවිවරු මිත්‍යා දෘෂ්ටික පිසකුත් ඉන්නවා තමයි සම්මාදිට්ඨික පින් කැමති දෙවිවරු කෙනෙක් පින් දහම් කරලා කුසල් දහම් කරලා ධර්මානුකූලව ජීවත් වෙලා ඒ දෙවියන්වත් සිහි කරලා පින් දෙනකොට ඒ දෙවිවරු සතුටු වෙලා ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවිවරු කතා වෙනවා අනේ මනුස්ස ලෝකේ අසවල් අසවල් අය මේ විදිහට පින් දහම් කරනවා ගුණධර්ම පුරනවා ධර්මානුකූලව ජීවත් වෙනවා අනේ ඒ අය අපිවත් සිහි කරලා අපිටත් පින් දෙනවා ඒ අයට යහපතක්ම වේවා කියලා දෙවිවරු ආශිර්වාද කරනවා කියලා එහෙනම් අපි දෙවියන්ට පින් දෙනකොට ඒකේ පෙරලා ආශිර්වාද ආරක්ෂාව රැකවරණේ ලැබෙන්නේ අපිටමයි පින් අනුමෝදන් කරනකොට ඒ පින් කැමති දෙවිවරු සතුටු වෙලා සාදුකාර දෙදී ඒ පින් කරන අයට තව තවත් ආශිර්වාද කරනවා. එහෙම නැතු අපේ පිනෙන් දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙනවවත් අපේ පිනෙන් ඒ අය එහෙ සැප විඳිනවත් නෙමෙයි. පින් කැමති අයට අපි පින් දෙනවා. දැන් මනුස්සයන්ට වුණත් මෙහෙමයි. දැන් අපි හිතමු මනුස්ස ලෝකේ ඉන්න පිනට කැමති සත්පුරුසය. කල්යාණ මිත්‍රයෝ බොහෝම පිනට කැමති. අපි පින්කම් කරලා අපි ඒ අයට අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් කරනවා කියන්නේ ප්‍රේතයන්ට පින් දෙනවා වගේ එකක් නෙමෙයි. අපි ඒ අයට කියනවා අනේ මම මේ විදිහට දානයක් දුන්නා. හරි ලස්සනට අපි පින්කමක් කරා. ඒක කියනවා අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා උදේ කිරි පිටු පූජාවක් කරලා අපි කප්රුක් පූජාවක් කරලා මල් පූජා කරලා අපි හොඳට පින්කමක් කරා. ඔයත් ඒ පින් අනුමෝදන් වේ. දැන් පිනට කැමති සත්පුරුෂයා හදවතින්ම සතුටු වෙලා අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා අන්නේ පින් සතුටෙන් තමන් අනුමෝදන් වෙනවා චේතනාව තුළ හැබැයි ඒ මොහොතේ අර අපි මියගිය ඥාතියෙකුට පින් දෙනකොට ඔහුගේ කුසගින්න නිවෙනවා වගේ ඒ මොහොතේ මේ කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්න ඇදී ඔහුට විපාක ලැබෙන්නේ නැහැ හැබැයි ඒක තමන්ගේ ජීවිතේට ඒ පින් අනුමෝදන් වීම පිනක් හැටියට බලවත් වෙනවා බුදුහාඳුරෝ පෙන්වුවා පත්ති දාන පින් දෙන එකක් පිනක් පත්ත අනුමෝදනා කෙනෙක් කරන පින් දහම් දැකලා හදවතින්ම සතුටු වෙලා සාදුකාර දීලා ඒ පින් අපි අනුමෝදන් වෙනවා නම් ඒකත් පිනක්. එහෙනම් කාටද පින් ලැබෙන්නේ? අන්න ජානුස්සෝනි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනි මිය පරලොව ගිය ඥාතීන් අතර යමෙක් පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේත අපායක ඉපදිලා ඉන්නවා. ප්‍රේත කොටස් ගණනාවක් තියෙනවා. ඒ ප්‍රේතයන් අතර සමහර ප්‍රේත නිජ්ජාම තන්නේක පාසු පිසාච කුප්පිපාසික භූතකාදක කියලා අසූචි විතරක් ආග්‍රහණය කරන ප්‍රේතයෝ ඉන්නවා. කුණු පාස කියලා මල කුණු වල ඕජා උරා බොන අසූචි මල මුත්‍ර මේවෙන් කුසගින්න නිවා ගන්න උත්සාහ කරන ප්‍රේත කොටස් ඉන්නවා. සමහර ගොඩාක් විස්තර තියෙනවා මේ ප්‍රේතයෝ ගැන දේශනාව. අපි ඒ ඔක්කොම පැත්තක තියලා අපි ගමු. මේ ප්‍රේත කොටස් ගණනාවක් අතර පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේතයෝ ඉන්නවා. අන්නේ අයට ධර්මයේ කියන්නේ පරදත්තූප ප්‍රේතයෝ. පරදත්තූප ජීවිත. ඒ අය හැම වෙලෙම හිතනවා අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි. අනේ අපේ නෑදෑයෝ අපිව සිහි කරලා අපිට දැන් පින් දෙයි. අනේ අපිට පින් අනුමෝදන් කරයි අපේ දරු. එහෙම හිත හිතා කෙනෙක් දෙන පිනක් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොට්ටාස ඉන්නවා. ප්‍රේත ලෝකෙ ඉපදිලා ඉන්න අනුන්ගේ පිනෙන් යැපෙන්න බලාගෙන ඒ විදි පින් ගන්න පුළුවන් තැනක ඉපදිච්ච ප්‍රේතයෝ. ඒ අයට තමයි පරදත්තූප ජීවීන් කියලා ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට අපි මිය පරලොවගේ ඥාතියා වෙනුවෙන් පින්කම් කරනකොට ඔහු ඒ පින් බලාගෙන සතුටු වෙනවා සාදුකාර දීලා ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ අපි කරන පිනේ විපාක වලට අනු ඔහුට සැප සම්පත් ලැබෙනවා. සැප සම්පත් කියන්නේ ඒක සදාකාලික දෙයක් නෙමෙයි මතක තියාගන්න. අපේ පිනේ විපාකය අනුයි ඔහුට ලැබෙන ඒ සැප සම්පත් තීරණය වෙන්නේ. ඔහු අනුමෝදන් වෙන ප්‍රමාණය, ඔහුගේ හිතේ පැහැදීම ඒ අනුව තමයි ඔහුට ඒක විපාක ලැබෙන්නේ. දැන් අපි හිතමු අපි ආහාර දානයක් දීලා පින් දෙනවා, සාංගික දානයක් දෙනවා. බොහෝ ආනිසංස ඇති පින්කම් සාංගික දානයක් දෙනවා. මේ පරලෝකීය ඥාතියා සිහිපත් කළ ඔහුට පින් දෙනවා. ඔහු ඒ පින් සාදුකාර දීලා සතුටෙන් අනුමෝදන් වෙනකොට අන්න ඔහුට කුසගින්න නැති වෙනවා. අපි පැන් පූජා කරලා පින් දෙනකොට පිපාසය සංසිඳෙනවා. ආහාර පාන පූජාවේ පිපාසය කුසගින්න සංසිඳිලා කුසගිසා පිපාසා සංසිඳෙනවා. අපි සිවුරු පූජා කරනවා, පිරිකර පූජා කරන නැති බැරි කෙනෙකුට ඇඳුම් පරිත්‍යාග කරලා පින් දෙනවා. අපි මිය පරලෝකීය ඥාතියා සිහි කළා. එතකොට මේ ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන්ට වස්ත්‍ර පහල වෙනවා. ඒ අයට වස්ත්‍රාභරණ පහල වෙනවා. එතකොට ඒ වගේ විමාන පහල වෙනවා වස්ත්‍රාභරණ පැම්පකුණු ඒ පිනේ පිනට අනුව ඒක පහල වෙනවා. හැබැයි මේ පින මතක තියාගන්න පින කියන්නේ හැමදාම විපාක දිදී තියෙන එකක් නෙමෙයි. පිනේ විපාක ගෙවිලා අවසන් වෙන කාලයක් එනවා. අන්නේ පිනේ විපාක අවසන් වෙනකොට ආයමත් අර තමන්ගේ අකුසලී බලවත් වෙලා ඒ දුක් සහිත අකුසල විපාක ආයමතු වෙලා ඒව විඳවන්න වෙනවා. ආයි කාලයකට පස්සේ හරි තමන්ගේ දරුවෝ නැහැ දැන් ඒ අය සිහි කළ පින් දෙනකොට ආයිත් ඒ පින් අනුමෝදන් වෙලා ඒ පිනේ විපාක බලවත් වෙන තාක්කල් ඒ අයට ඒ සැප සම්පත් ලැබෙන. ඒක මේ වගේ. දැන් මම ඔබට උදාහරණයක් කියන ඔබට සාමාන්‍ය මේක තේරුම් ගන්න. ඔබ පාරේ යන කොයි හරි ගමනක් යනකොට ඔබ දකිනවා වයසක ආච්චි කෙනෙක්. අපිද වයසක ආච්චි කෙනෙක් ඉන්න තැටියක් තියාගෙන පාරේ හිඟා කනවා. මේ ආච්චි අම්ම දැක්ක ගමන් ඔබට මතක් වෙනවා අනේ අපේ අම්මා වගේ. සමහරට හිතෙනවා අනේ මේ අපේ ආච්චි වගේමයි. එක්ක අපේ කවුරු හරි පුංචි අම්මෙක් හරි කවුරු හරි මතක් වුණ නැන්ද හරි මොකක් හරි කාව හරි කියලා මතක් වෙනවා. අපිටම අපේ අපිට උදව් කරපු කෙනෙක්. හනේ මේ මට උදව් කරපු අපේ අර ගෙදර හිටපු අම්මා වගේනේ. එහෙම මතක් දැන් තමන්ගේ මතක තියාගන්න අපි පින් දෙනකොට අපි මොකක් හරි අපිට කරපු උදව්වක් එහෙමනේ අපි මතක් කරලා අපි අනුකම්පා සහගතව කෘතගුණ සලකලා මේ ඥාති සංග්‍රහය පින් දෙනවා කියන්නේ කෘතගුණ සැලකීම. මිය පරලෝකයේ ඥාතීන්ට කරන කෘතගුණ සැලකීමක් හැටියට අපි පින් දෙන්නේ. එතකොට අපි එහෙම හිතලා අනේ මේ මනුස්සයට උදව් කරන්න ඕන කියලා අපි ඔන්න අපි හිතමු අපි කෑම එකක් දෙනවා. අපි ගාව කෑම පහස්සලයක් තිබුත් අපි කෑම එක දෙනවා. දීලා අපි ආයි හිතනවා ආයි හැරලා ආයි හිතනවා අනේ මේ කීයක් හරි දෙන්න ඕන කියලා අපි ඇවිල්ලා අපි හිතමු රුපියල් 1000ක් දුන්නා කියලා. එහෙම සාමාන්‍යයෙන් දෙන්නේ කලාතුරකින් කෙනෙක් දෙනව නැත්තේ නේ. අපි හිතමු සමහරු නයිති රුපියල් 2 දෙනවා. සමහරු රුපියල් 1000ක්ම දුන්නා කියලා. දැන් අර හිත ඇති වෙච්ච අනුකම්පාව මේ අපේ අම්මා වගේ ආච්චි වගේ නැන්දා වගේ මොකක් හරි එහෙම හිතලා රුපියල් 1000ක්ම දීලා කෑම එකකුත් දුන්නා. තවත් මොනවා හරි තියෙනවා නම් බිස්කට් හරි මොනවා හරි අපි ඒකත් දුන්නා. දීලා ගිහින් එන්නම් අම්මා කියලා යනවා. දැන් අපි හිතමු අර අසරණ අම්මා පාරේ ඉන්න මේ දුප්පත් අම්මා මේ ටික ලැබුණාට පස්සේ සතුටු වෙනවද නැද්ද? ලොකු සතුටක් එනවා. සමහර ලාවට තමන්ට මහ ලෝකයක් ලැබුණා වගේ අනේ අර මුදල් අර සමහර ලාවට හල්ලි කොලේ අරගෙන ඉඹලා වැඳලා සාක්කුවේ දාගන්නේ අනේ පුතේ පින් සිද්ධ වෙනවා කියලා. දැන් හිතන්න ඒ ලැබිච්ච දෙයින් කොච්චර දවසක් කොච්චර කාලයක් ඒ සතුට ඒ අම්මට තියේද? සමහරට අර බත් එක කහලා ඔන්න එක වේලකට කුසගින්න නිවා ගන්නවා. ආයි රෑ වෙනකොට ආයි බඩ කිනිනවා. දැන් අර අතට දීපු සල්ලි වලින් අපි ගම කෑම ගෙනහලා කෑවා කියලා. පහෝදාටත් උදේට දවල් රෑට කෑම එකක් උප්පරිම දවස් දෙකක් තුනක් දවස් තුන හතරක් යනකොට අර සල්ලි ඉවරයි. ආයි පරණ තැනට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඒ වගේ අපි මිය පරලෝකයේ ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනේ ප්‍රමාණය අනුව ඒ අයට සැප සම්පත් පහළ වෙනවා. පැම්පකුණු පහළ වෙනවා, පිපාසි සංසිඳෙනවා, ආහාර පාන පහළ වෙනවා. හැබැයි මේ පින ගෙවිලා 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 අවසන් වෙනකොට ආයෙමත් කුසගින්න දැනෙනවා, ආයෙමත් පිපාසි දැනෙනවා, ආයෙමත් අර පෙර හිටපු අසරණ තත්ත්වෙතම ඒ ප්‍රේත අපායේ වැටෙනවා. ඒ නිසා මිය පරලෝකයේ ඥාතීන්ට පින් දෙනකොට නිතර නිතර පින්කම් කරත් පින්වතුනි මතක තියාගන්න ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලෝකයේ ඥාතීන් සිහි කරලා ඔබ පින් දෙයි. මේක මේ හැමදාම කෙරෙන එකක් නෙමෙයි. මේක තමයි ඇත්තම කතාව. සාමාන්‍ය කෙනෙක් මිය පරලෝක ගියාට පස්සේ ඔබට ඔබේ ළඟම හිතවත් කෙනෙක් නම් අනේ අපේ අම්මා, අපේ තාත්තා, අපේ බාප්පා, අපේ සීයා, අපේ අර සම්බන්ධතාවේ මතක් කරගෙන අපි පින්කම් කරනවා. ඔන්න කොහොම හරි හත් දවසේ පින්කම මැරිච්ච ගමන් කොහොම හරි කලබලේ කරනවනේ. තුන් මාසේ පින්කම ලෑස්ති වෙලා සැලසුම් සහගතව හොඳට පින්කම කරනවා. ඊට පස්සේ අවුරුද්ද පින්කමක් ගන්නවා. ඒකත් දානයක් දීලා එක්ක පිරිතක් කියලා ලොකුවට කරනවා සමහරු. ඊට පස්සේ අවුරුදු 5න් 10න් ඔහොම නිකන් ඈතට නිකන් යනවා. ඊට අමතරව ඉතින් ඔයින්ද හිත පන්සලට ගිහිල්ලා දාන ටිකක් දෙනවා. උපන්දිනයක් මොකක් හරි නැති වෙච්ච දවසක් සිහි කරලා ඔය වගේ අපි හිතමු ඔබ දිගටම පින්කම් කරාම කියලා හිතන්න. හැබැයි ඔබ ඉන්න තාක් කල් ඔබේ මිය පරලෝකීය ඥාතිය සිහි කළ පින් දෙයි. ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ගේ දරුවෝ පරම්පරා දෙකක් තුනක් යනකොට මැරිච්ච ආච්චිලා දීයලාගේ නමක්වත් දන්නේ නැහැ පොඩියෝ. මේක තමයි යථාර්ථය. දැන් ඔබ පින් දෙනකොට අවංකවම ඔබ හිතන්න ඔබ ගෙදර පින්කමක් කරලා ඔබ ඔබේ මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා පින් දෙනකොට ඔබ සිහි කරන්නේ ඔබට උදව් කරපු ඔබත් එක්ක ළඟින්ම හිටපු ඔබේ ජීවිතයට ගොඩාක් ලං වෙලා ඉඳලා මිය පරලොව ගිය ඔබට ගොඩක් තදින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙච්ච ඔබේ ඥාතීන්ව තමයි ඉස්සල්ලා මතක් කෙරේ. ඒ අයගේ නම් ටික තමයි මතක් කියලා ඒක ලියලා පින් දෙන්න. හැබැයි ඔබ දන්නේවත් නැහැ ඔබේ අත්තා මුත්තා කිත්තා පනත්තා මේ පරම්පරා ගානකට එහා නැදයි ඔබ දැකලත් නැහැ දන්නෙත් නැහැ ඒ අය මතක් කරන්නෙත් නැහැ. එහෙමයි හිටියා කියලාවත් අපි දන්නේ නැහැ. එහෙමනම් මතක තියාගන්න අද අපි මේ සිහිපත් කර කර පින් දෙන නැදෑයෝ තව පරම්පරා දෙකක් යනකොට ඔබේ දරුවන්ගේ දරුවන්ට ඒයත් ඔය වගේ අමතක වෙලා යනවා. හැබැයි කෙනෙක් දුගතියකට වැටුනොත් අකුසලයක් බලවත් වෙලා ප්‍රේත අපායකට වැටුනොත් අවුරුදු දහස් ගණන් ප්‍රේත අපාය. සමහර ප්‍රේතියෝ ගැන තියෙනවා බුද්ධාංකුර ගණන් ප්‍රේත ලෝකේ දුක් විඳිනවා සාපිපාසාවේ. ඒ අයට පින් දෙන්න කවුරුවත් නැහැ. ඒ අයව සිහිපත් කරන්න කවුරුවත් නැහැ. කිසිම ඥාතියෙක් නැදෑයෙකුට ඒ අය ගැන දන්නේවත් නැහැ. මතක් වෙන්නේවත් නැහැ. ඒක තමයි සංසාරේ භයානකකම.